අරද ඉඩපත්ච එයා කියලා කියන ඕකටමද ඉඩපත්ච
ඔව් ඔව් ඉඩපත්චයතාව කියන්නේ සමුදය තියෙන නිසාම හටගත්තා සමුදයෙන් තොරව දැන් ඔක හටගත්තා කියනවට වඩා කියන්න ඕන සමුදයෙන් තොරව ඵලය ගැන කතා කරන්න බෑ කියන පටිච්චසමුප්පන්න කියනකොට ඒක තමයි මම අර විස්තර කරන්නේ දැන් නිකම්ම හේතුඵල කිව්වහම පටිච්චසමුප්පාද නෙවෙයි පටිච්චසමුප්පන්න බව නෙවෙයි එතකොට තියෙන්නේ ඒක මම අර මම පැහැදිලි කරන්නේ අර දැන් හාල් වලින් බත් වෙනවා කිව්වහම හාල් හේතුවෙන් තමයි බත් හැදෙන්නේ හැබැයි ඒක පටිච්චසමුප්පන්න තෝපෙන්නන්න ඒක නෑ. ඇයි හාල් වලට වෙනම තියෙන්න පුළුවන් බත් නැතුව බත් වලට වෙනම තියෙන්න පුළුවන් හාල් නැතුව. දැන් පටිච්චසමුප්පන්න කිව්වොත් එහෙම හේතුවෙන් ඵලය වෙන් කරන්න බෑ. අපේ පිඟානේ බත් තියෙනවනේ හාල් නැතුව. ඒත් ඵලයට තියෙන්න පුළුවන් හේතුව නැතුව. දැන් පටිච්චසමුප්පාද කිව්වහම ඒ දෙකම එක මොහොතේ යෙදිලා තියෙනවා. ඒ කියන්නේ අර ගහේ හේවනල්ල වගේ. හේවනල්ලට තියෙන්න බෑ හේතු ටික නැතුව. එක මොහොතේ යෙදෙන.
ප්‍රොජිදන් විනාදි සබ්දයත් එක්ක වුණනේ.
ඔව් ඔව්. සීනෝපම සූත්‍රය ඊළඟට නන්දකෝවාද එකේ පහන් දැල්ලි. දැල්ලයි ආලෝකී කියන දෙක වෙන් කරන්න බෑනේ. දැල්ල නැති වෙලා ආලෝක ඉතුරු වෙන්නේ නැහනේ. දැන් හාල් නැති වෙලා බත් ඉතුරු වෙනවනේ. ඒකට ඒ දෙකේ වෙනසක් තියෙනවා. එක අර දැන් ඔය අර දැන් ඒ හාමුදුරුවෝ රූප වෙන්න වැය වෙලා මේක හට ගන්න ප්‍රණීන් දකින්නේ. පටිච්චසමුප්පාද කියනකොට ඒ ක්ෂණේ ඒ දෙකම යෙදිලා තියෙනවා. ප්‍රතිගෙන් ඵලය වෙන් කරන්න බෑ. මේ එකට යෙදෙන්නේ. ඒකට තමයි පටිච්චසමුප්පන්න ගතිය කියන්නේ. දැන් නැත්තම් හේතුඵල සම්බන්ධයක් වෙනම තියෙන්නේ. ඒකට ඒ බුදුහාමුදුරුවෝ හේතුඵල සම්බන්ධය විතරනේ. දැන් සංකතයි පටිච්චසමුප්පන්නයි කියන වචන දෙකම යදනවනේ. සංකත කියනකොට හේතුඵල. හේතු නිසාමයි හටගෙන තියෙන්නේ. පටිච්චසමුප්පන්නයි කියනකොට හේතුවෙන් ඵලය වෙන් කරන්න බෑ කියන පැත්තකුත් වෙන්නනවා. ඒ දෙක කතා කරනවා නම් ඒ දෙකම එක මොහොතේ තියෙන්න ඕනේ.
අවිද්‍යාව නිසාම සංස්කාර. සංස්කාර අවිද්‍යාව නැතුව වෙන්නම බෑ.
වැඩේ තියෙන්නේ දැන් අපි දැන් අර බාහිර රූපය පනවගත්ත එකක් කියලා දැක්කා වගේම දකින්න try කරන්න අජත්ත රූපත්. කියන්නේ අජත්ත ආයතන ඇහැ කන නාසය දිව ශරීරය කියන ඒවත් පනවගත්තු ඒවා නේද කියලා දකින්න පුරුදු වෙන්න ඕනේ. ඔක්ක දකින්නකොට අපේ අර දෘෂ්ටි ගොඩක් වැඩෙනවා මට හිතෙන විදිහ.
ඔය ඇත්ත මේ පුත්කල සංඥාව තුරු වෙන පැත්ත ගොඩක්
වෙනවා. මග දැන් අපි අර පෙර නැති බීබහට ගත්ත ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන එක මං හිතන්නේ හුඟක් අය එතන ඉන්නවා. හැබැයි ඇති වුණ ක්ෂණේ මොකද වුනේ කියන්නේ පච්චුප්පන්න යොදම්මන් තත්ත්වත්ව විපස්සති කියන එකට තමයි දැන් එන්න ඕන. ඒ ක්ෂණේදී ඒ ධර්මතාවය හටගත්තේ කොහොමද කියන තැන පටිච්චසමුප්පන්න බව සමුදේ හොයලා සමුදේයි නිරෝධයයි අඳුරගන්න ඕන. තිවිලානේ තියෙන කත්වෙන් ඒ ක්ෂණේට ඇති වුණා නම් ඇති උනේ කොහොමද? ඇති වෙන්න මොනවාද සමුදේ? සමුදේ දුන්න නැත්නම් ඇති වෙන්න බෑනේ කියන ධර්මතාවයත් දකින්න ඕන. නිරෝධය කියන්නේ
නවී එතකොට ඔය දැන් සංකතයක් කියන්නේ දැන් සිතුන්ගෙන් සකස් කරන අදහස නම් සංකාර කියන්නේ ඒකමද නැත්නම් වඩා වෙනස් ස්වභාවයක්ද
සංකත කියන්නේ past tense එක කියලා හිතන්නකො හැදිලා ඉවරයි සංස්කාර කියන්නේ වර්තමානයේ සංස්කරණය වෙනවා සංකත කියනකොට එතකොට අර සංස්කාර කියනකොට ගැඹුරු අර්ථයක් තියෙනවා. දැන් අපි සංකාර කියනකොට සබ්බේ සංකාර කියනකොට සංකාර ජාති ඔක්කොම අයිති වෙන්න ඕනනේ
සබ්බේ සංකාර.
ඔව් ඔව්. සබ්බේ සංඛාරා කියනකොට තේරුම් ගන්න කෙත්තය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම සංස්කාර ගොඩක්. පිට හිතෙන එතන සංකාර විතරයි සංකාරය කියලානේ. එහෙම නෙමෙයි. රූපයත් සංකාරයක්, වේදනාවත් සංකාරයක්, සංඥාවත් සංකාරයක්, සංකාරයත් සංකාරයක්. ඒ කියන්නේ විඥානයත් සංකාරයක්.
නිෂ්පරියායෙන් කියන්නේ සබ්බේ සංකාර කියලා ගන්නකොට තමයි මේ විදිහට ගන්න වෙන්නේ.
ඔව්. ඔක තියනවා කඥණීය සූත්‍රේ. රූපං රූපත්වාය සංකතං අபிසංකරොන් තීති සංකාරෝ. ඒ රූපයක් කියලා අபிසංස්කරණයක් කරලා තියෙනවා. ඒකට ඒක සංකාරයක්. එහෙනම් රූපය කියන්නේ සංකාරයක්. නියේ රූපේ තියෙනවා කියලා අතාරින්න බෑ. රූපය කියන්නේ සංකාරයක්. ඒ වගේ අනිත් පහම තේරෙන්න.
ප්‍රයෝග සං එකක් ගැන කතා කරනවා නේද
කුකුල්. ඔය එහෙම බෙදීමේ පොඩි දුවත් හිතන්නේ එහෙම බෙදන්න පුළුවන් වර්ග කිරීමක් නේ කායි. අයර වචන
ටික මම කියන්නේ ඒක රහතන් වහන්සේලා ගැන ක්‍රියාසිට මට්ටම ගැන කතා කරනවා. මම අහලා තියෙන අර කියන්නේ සංකත සංකාර, අபிසංකත සංකාර, අபிසංකරණක සංකාර, ප්‍රයෝග කියලා.
ඒක තියෙනවා මං ඔය දැන් ඉස්සර අපිත් ඔය විදිහට හෙව්වා දැන් මං ඔය වෙන විදිහේ පොඩ්ඩක් වෙනස් කරලා තියෙන්නේ දැන් ඔය වචනයක් අහපු ගමන් අපිට හරි ආසයි තෙන් ඔක පාඩම් කරගෙන මේකයි මේකයි කියලා
කියන්නේ
ඒක තියෙනවා ප්‍රධානම කීර අපි ධර්මී ඉගෙන ගන්න හරි ආසයි කියන තනරයක් ඉගෙන ගන්න අලුතෙන් වචනයක් කියපු ගමන් කොහොම හරි ඔක පාඩම් කරගෙන යන්නමයි ආස. ඒක වරදක් නෙමෙයි. ඉතින් ඒකට ලෝකෝත්තර මාර්ගයක බලනකොට ඒක වරද. මට නිකන් හිතෙන්නේ ওই වචන හතරත් අபிසංකාර හතරක් කියලා.
ඒ කියන්නේ අපි එතන ඉන්න මට්ටමේ තියෙන සංකාර ගැන අපි පොඩ්ඩක් හෙවනවා තමයි.
දැන් වචනේ ටිකක් කල් කතා කරනකොට අපිට අමතක වෙනවා. ඕකේ තේරුමත් අපිම නිහදාගෙන තියෙන්නේ. වචනයක් පනවලා ඒකේ තේරුමත් අපිම දීලා. නේද? ඔය ගතිය අමතක වෙනවා ටිකක් කල් යනකොට. ඒකයි මං කියේ අර දැන් මං අමතු පැත්තකින් පේනවා කියලා
ඔය වචන පැත්තට යන්නේ නැහැ නිකන් මතක තියාගන්න පැත්තකට යනවා. කටපාඩම් කියන
පැත්තට. ඔව්. මතක තියාගන්න පැත්තට යනවා. කටපාඩම් කරගෙන ඔහි කියා ඉන්නවා. ඔක ටිකක් අමතක වුණහම ආයෙ ගිහින් හොයන්න වෙනවා.
ඇත්තටම අවබෝධයේ පැත්තෙන් දැනගත්තොත් අමතක වෙන්නෙත් නැහැ. ප්‍රත්‍යක්ෂයක් නෙමෙයි.
ඔව් අවබෝධය වුණත් අමතක වෙන්නේ නැහැ මම ඔකේ උදාහරණයක් මේ ළඟදී අර චප්පානක සූත්‍රය මම කිව්වේ දැන් ඕක ඔය සත්තු හය දෙනා කිව්වට ඔය සත්තු හය දෙනා මතක හිටින්නේ නැහැ ඒ කියන්නේ මම අත්දැකපු දෙයක් ඒක මතක තියාගත්තොත් ඉතින් පාඩම් කරගෙන මතක හිටිනවා මිසක් ඉතින් මට එහෙම මේ පාඩම් කරගන්න ඕනකමක් තිබුණ නැහැ ඉතින් ආයේ ඔය චප්පානක සූත්‍රය කියන්න ගියන් දැන් සත්තු හය කවුද කවුද කියලා සමහර විට වෙන සත්තුත් කියවෙනවා. ඔව් මොකක්ද පරි සත්තු හය දෙනෙන්නේ කියන්න හදන්නේ. අර ස්වාමීන් වහන්සේ නමක් නිකන් ඕකේ තේරුමක් කියා දුන්නට පස්සේ ඒක නිකන් ආයි දැන් අර්ථයක් පැත්තෙන් දැනගත්තොත් කවදාවත් අමතක වෙන්නේ
නැහැ. අමතක වෙන්නේ
නැහැ. මොකද කියා දුන්නේ?
මෙතනම විස්තර කළා නේද? දැන් අන ඇහැට උපමා කරන්නේ මොකද්ද? සර්පයානේ. ඒ තේරුම දන්නේ නැහැ. තේරුම දන්නවා නම් ටට්ටක්. ඇහැට සර්පයා ගත්තේ ඇයි කියලා එන්නවා දැන් ඒක අර කරන ළමයි දිහා බලා ඉන්නකොට. තමන්ගේ ළමයා එහෙම හිටියොත් කොහටද ඇහැ යන්නේ? ළපියක් විතර හිටියත් තමන්ගේ කෙනා ළඟට නේද? ඔව්. ඒක තමයි ඒ සර්පයා ගුලට ඇදෙනවා කියන්නේ. කොච්චර තැන් තිබුණත් එයාගේ හුඹකට තමයි යන්නේ. එතකොට ඇහැට උපමා කරන්නේ සර්පය. ඊළඟට කනට කිඹ එකනම් ගත්තේ දැන් කිඹුලා වතුරට නේ දෙන්නේ. එතකොට වතුරේ තියෙන්නේ ආපෝ ගතිය. ඒකට අපි අපිට සද්දය ඇහෙන්න දැන් මේ හඳුරගත්ත ඉතින් මේ වාතයේ තියෙන ආපෝ ගතිය තමයි උදව් වෙන්නේ සද්දේ එන්න කියලා වගේ කතාව. නැගෙ ඉතින් උදාහරණ වගේ උදාහරණයක් තේරුම දැන් කිඹුලා වතුරට ඇදෙන්නේ ආපෝ ගතියට. ඉතින් අපි සද්දා අහන්නේ ආපෝ ගතිය නිසා.
එතන මොකද සම්බන්ධේ මාත්ම කියන්නේ ආපෝ ගතිය සහ සද්දේ අතර?
ඒකේ තේරුම් ගන්න ඕනේ දැන් වාතයේ තියෙනවා ආපෝ ගතියක්. ඒක අපිට තේරෙන්නේ නැහැ. රට දැන් ප්ලේන් එකක් එහෙම පේනව නේද?
ඔව්.
ඒකේ තියෙන ආපෝ ගතිය නිසා. දැන් වතුරේ මාළුන්ට ඉන්න පුළුවන් වගේ මාළුන්ට වතුර හරහා යන්න පුළුවන් වගේ අපිට වාතය හරහා යන්න පුළුවන් නේ.
ඔව්. ප්ලේන් එක
ඔව් ඒකේ ඔව් ප්ලේන් එක පාවෙන්න පුළුවන්නේ මේ එන්ජිම නැවතුණා.
දැන් පියාසර කරනවා කියන්නේ.
ඔව් දැන් අන්නේ.
ඔව්.
ඒතර ඒකේ ආපෝ ගතියක් තියෙනවා වාතයේ අපිට ප්‍රකට නොවුණාට.
එතකොට ඒ වාත ශබ්ද ඇහෙන්නේ
ඒ වාතයේ උදව් ශබ්ද ඇහෙන්නේ. ආ කියන එක. හරි. ඒක පොඩ්ඩයි ඒ වගේ හිතලා තවදී කිඹුලා දෙන්නේ වතුරට වගේ අපි කන ශබ්ද අහන්නේ වාතය හරහා. يعني ආපෝ ගතිය තුලින් කියලා වගේ එකක්. ඊළඟට මේ නාසයට ඒකත් ඒ වගේම තමයි. දැන් නාසයට ගඳ සුවඳ එන්නේ තිබුණා හින්දා. ඒතර කුරුල්ලා හදන්නේ අහසට පියාඹන්න. ඒතර නාසයට තමාව කුරුල්ලා.
කුරුල්ලා.
ඔව්. ඊළඟට දිවට ගන්නේ බල්ලව උපමාවට. ඉතින් බල්ලා ගමට යන්නේ මොකටද? කෑම හොයාගෙන. එතකොට අපි අපේ දිව හරියට ඒ බල්ලා වගේ තමයි. දැන් මෙච්චර මේවා කතා කළාට ඊළඟට සී වෙන්නේ කෑම.
කෑම
එක. ඔව්. ඒක හාමුදුරුවෝ කියන්නේ අර දැන් ඔය කට්ටිය දැන් මෛත්‍රී භාවනාව වැඩුවට ඒකේ දීපු ගමන් ඔන්න කෑමක් ගන්නනේ. උදේට කාපුවා හරි රවල්ට ගන්නයි හරි මොකක් හරි. ඒ බල්ලව මට
උදාහරණයක්.
ඉතින් ඒ දිවට බල්ලා උපමා කරලා තියෙන්නේ. එක එක රස. ඊළඟට කයට උපමා කරන්නේ නරියක්. මොකද එයා තමයි කපටිම. අපි කය පිනවන්න යන්නේ කපටිම විදිහට. හරි? ඉුවන් තරම් කපටිකම් කරලා තමයි කය පිනවන්නේ. ඔව්. ඔක් කියයි ඒ හරි කපටි ගතිය ඉවලාගන්නේ.
ඒක මොකක්ද මේ මහත්මයේ සූත්‍රය? ඔබතුමායි
කරා. චප්පාණක සූත්‍රය.
චප්පන.
දැන් ඔය
සයිකගේ තියෙන්නේ
තේරුම් එකේ කියලා නැහැ. නැත්නම් මේ අපි ඒ අදහස්. ඒ කියන්නේ දැන් එහෙම වුණත්
ඉතින් දැන් අපිට තේරුම් ගන්න තියෙන්නේ ඒ වගේ උදාහරණ කියන්නේ නැත්තරම නේද?
දැන් මේහෙමයි ඉතින් බුදු කෙනෙක් නිකන් උපමා ගන්නෙ නැහැ. ඒවයි අපිට නොපෙනෙනම් ගොඩාක් පැති තියෙන්න පුළුවන්.
ඔව්.
ඒකට මේ එච්චරකල් ඔහොම හිතලා තිබුණ නැහැ. විජිතානන්ද හැමදෙරම තමයි ඒක තියෙන්නේ මේ. ඉතින් ඒකයි මම ගරු කරන්නේ අර රටට මේ සමහර පැති හන්ට හිතන්න තැන් කියනවා. අපි මේක කලින් හිතලා නැතිබුණ පැති වලින්. ඊළඟට මනසට වඳුර උපමා කරන්නේ ওই මනසයි කියලා එහෙම කියන්නේ. ඉංග්‍රීසියෙන් ගොඩක්. ඒක හැමදෙරු දැන් මේ ජපානක සුත්‍රයේ තියෙන්නේ ওই සත්තු හය දෙනා ලණු වලින් ගැට ගහලා එකට ගැට ගහලා තියෙනවා. එකෙක් බලවත් වෙන වෙලාවට අනිත් පස් දෙනා දුර්වල වෙනවා. ඒ පස් දෙනාම ඇදගෙන තමයි එයා යන්නේ.
එක්කෙනෙක් යන්නේ.
ඔව්. එතකොට අපිට දැන් හද රසකට ආසාව වෙන්න අනිත් පස් දෙනාම එතකොට දුර්වලයි. දිව තමයි ඒක පන්නගෙන යන්නේ. ඒ වගේ. ඒ වෙලාවට එතකොට දැන් මනස්සට වඳුරා කියන එක කිව්වේ දැන් අපි මැරෙන මොහොතේදී අනිත් පස් දෙනාම දුර්වල වෙනවා. මනස තමයි බලවත් වෙන්නේ. අය හැකනනාසයේ දිව ශරීරයේ වැඩ කරන්නේ නැහනේ. එතකොට මනස හැබැයි කොහොමද පණීද දන්නේ වඳුර වගේ තමයි. තිස්සෙක් තලෙන් කොයි පැත්තට පණීද දන්නේ. ඒ මනස කවදාවත් කරන්න බෑ. කොයි පැත්තට යයිද කියලා. අපිට කියන්න බෑනේ ඊළඟ මොහොතේ ඉන්නේ මොන සිතුවිල්ලද කියන එක කොහොමවත් කියන්න බෑනේ. වඳුරගේ ගතිගුණ තමයි මනසට තියෙන්නේ. තේරෙනා නේද?
ඒක තවත් දේශනාවලත් තියෙනවා නේද වඳුරෙක් වගේ කියලා. ආ. වයින් බිලා.
දැන් ඔතන මං ගත්තේ දැන් අර කුරුල් පස්සේ කරගෙන මතක තියාගන්න ගියත් ඔක අමතක වෙනවා. හැබැයි දැන්
අර්ථ ටික ගත්තනම්
කවදාවත් ඔක අමතක වෙන්නේ
නැහැ. සත්තුත් මතක තියෙනවා වැඩිත් මතකයි. මොකක්ද
ඒක? ඉතින් ඒකයි අර දැන් වචන හත හදා තේරුම් දිත්තා. තේරුම දැකලා ඒකට වචනේ දාගත්තොත් ඒක ඊට වඩා
හොඳට අපි ඊට වඩා ප්‍රසාරතෙන් දාන්නත් පුළුවන්.
එහෙමත් තියෙයි. අපේ බල්ල දෙන්නේ ඉන්නා ඉතින් වෙන පුරන්නේ වෙන බාලෙක් කියලා සංඥාවක් ආව ගමන්
මහත්මයා මේ පංචපාදස්කන්ධය සම්බන්ධව පොඩි කරුණු ටිකක් මේ දැනගන්න ඕනේ. දැන් ওই පංචපාදස්කන්ධයේ රූපපාදස්කන්ධය අපි අහලා තියෙනවා ඒක සාර සාන්නසර කියනවා ඒක සම්පූර්ණ රූපපාදස්කන්ධය කියන්නේ මානසික මට්ටමක් මානසිකවම ඇසුර වෙන එකක් තමයි රූපපාදස්කන්ධය කියන්නේ කියලා. සමහර තැන්වල කියනවා ඒ කියන්නේ රූපපාදස්කන්ධය කියනවනේ සමහබුත් කියලා එහෙම විස්තරයකුත් කරනවනේ. එතකොට ඇත්තටම අපි දැන් පංච උපාදානස්කන්ධයේ පිරිසිඳ දකින්නවා කියන ඒ උදේවය දකින්නවා කියන ඒ අවබෝධයේ තෙන්න කොහොමද ඒ රූප උපාදානස්කන්ධය පිළිබඳව අපි දැනගන්නේ? එතකොට ඒක දැන් සමහර වෙලාවට රූප සංඥාවක් විදිහට රූප උපාදානස්කන්ධය අපි ඇසුරු වෙන්නේ කොහොමද කියලා?
ඒක දැනගෙන කරන්න පුළුවන් එකක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ වැඩපිළිවෙලක් දීලා තියෙනවානේ රූපය පිරිසිඳ දකින්න දීපු වැඩපිළිවෙල තමයි කායනුපස්සනාව.
ඔව්.
ඒත් කායනුපස්සනාව පටන් ගන්න කෙනා සාමාන්‍ය කෙනා ඉන්නේ එළිය රූපේ තියෙනවා. පටන් ගන්නකොට ඉන්නේ. අපේ ඇහත් තියෙනවා එළිය රූපත් තියෙනවා ඒ හින්දානේ පේන්නේ කියන තැනනේ ඉන්නේ. ඒක තමයි මං කියේ රමතු පින්ඩික සූත්‍රය පළවෙනි එක. ඇහැ රූපේ තියෙනකොට ඉතින් විඥානෙත් පහළ වෙනවා. ඇහැ රූපේ නිසා පටිච්ච සමුප්පන්න වුණ එකක් විඥානෙ. ඒකට ඒ තුනම තියෙනවා. ඒ තුන තියෙන ගතියට කියනවා පස්සේ කියලා. තින්නම් සංගති පස්සෝ.
අපිට අර ස්වභාව ඒ කියන්නේ දැන් උපාදානස්කන්ධය පිරිසිඳ දකින්නවා කියන එක කොහොමද අපිට දැනගන්න පුළුවන් කියන මට්ටම.
පිරිසිඳ දකින්න නම් පිරිසිඳ දකින්න මාර්ගයක යෙදෙන්න ඕනනේ. තර්කයෙන් දැනගත්තට පිරිසිඳ දකින්න බෑ.
එහෙනම් ඒක දැකපු කෙනෙක්ගෙන්ම අහන්න ඕනේ කොහොමද ස්වභාවය කියලා.
ස්වභාවය අහුවට වැඩක් වෙන්නේ
නැහැ. තමන් තුළින් ඉඳලා යන්න ඕනේ.
ස්වභාවය දැක්කා කියන්නේ තව දෘෂ්ටියක් දා ගන්නවා.
ආ.
දැන් එළියේ රූප නැහැ කිව්වොත් අන්න දෘෂ්ටිගත වෙනවා. ස්වභාවය යහගින් තේරුණාද?
ආ.
හැබැයි ඒවා දැක්කොත් නේ හිතෙන් හදපු එකනේ මෙච්චර කල් එළියේ තියෙනවා කියලා විශ්වාස කරලා තියෙනවා. දැක්කොත්. එතකොට ඒක දෘෂ්ටියක් නෙවෙයි. අවිද්‍යාව තියෙනකන් එළියේ තියෙනවා. උඩට එබෙන බල්ලා ඔන්න බල්ලෙක් ඉන්නවා කියලා හිතාගෙන ඉන්නවා. අපි ගිහින් කියනවා බල්ලෙක් නැහැ කියලා.
ආ.
ඒක ඌ අපි කියන එක පිළිගත්තොත් ඌ දෘෂ්ටිගත වෙනවා. ඔය නැති බල්ලා තමයි පේන්නේ කියලා. බාහිරියක් නැහැ කියලා දෘෂ්ටියක තේනවා ඒක උච්ඡේදවාදී. හැබැයි ආ යම් දවසක තේරුම් ගත්තත් මේ අවිද්‍යාව නිසායි ආයතන මුලාව නිසායි බල්ලෙක්ව පිහිටලා තියෙන්නේ. ආයතන ක්‍රියාකාරීත්වය අවබෝධ කළොත් මෝඩකම තියෙනකම් බල්ලෙක් ඉන්නවා. මෝඩකම නැත්නම් බල්ලෙක් උපදින්නේ නැහැ කියන නුවණක් එනවා නේද? පද්දවගෙනයි බල්ලලා කියලා පැත්තක් පේනවා නේද? එතකොට එතෙන්ට එන්න මාර්ගයක් තියෙනවා. නිකම්ම ඔක කාගෙන් හරි අහගත්තට හරියන්නේ නැහැ. ඒ මාර්ගය තමයි කායනුපස්සනාව. කොහොමද කායනුපස්සනාව කරන්නේ? ඇත්තත් එකටත් කරන්න ඕන, බයිද්දේකටත් කරන්න ඕන. කොහොමද? සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මේ සමුදේ හටගන්න හැටි බල බල ඉන්න වෙනවා. මේ ආයතන මුලාව නිසා නේද හටගත්තේ කියන එක පෙන්න ඉන්න වෙනවා. එතකොට දවසක අවබෝධයක් එයි. පරිහරණය කරපු ඔක්කොම අපි අවිද්‍යාවෙන් හදපු අනේ මෝඩකමට පණ උපුවනේ කියලා. කියුවේ රාත්‍තිකායෝ ටිකා පන්නස්ස සතිපච්චපට්ඨිකා වොත් කියලා පැත්තක් පේන්න ගනි. ඒක එතකොට ඒ විදර්ශනාව ඔතනින් අල්ලන්න බෑ.
ආ ඒක හරි.
ඒක විදර්ශනාව කිරීම තුල කායනුපස්සනාව වැඩිම තුල එන ඥානයක් නිසා තර්කෙන් ගන්න පුළුවන් ඥානයක් නෙමෙයි, කාගෙන් හරි අහගෙන ගන්න පුළුවන් ඥානයක් නෙමෙයි.
ලහ ගන්න පුළුවන් නේද? අපිට ගන්න පුළුවන් ඥානය තමයි.
ඔව්. දැන් මේ අවබෝධයෙන්න මෙහෙම කරන්න කියලා වැඩපිළිවෙල අහගන්න අවබෝධය ගන්න. දැන් මේ වල පහටම තියෙන්නේ ඔච්චරයි ඉතින්.
ආ.
වේදනා සංඥා සංකාර විඥාන පහේම කියන්නේ සමුදය බලන්න, අත්සංගමයේ බලන්න. ඔකට දෙන තව නමක් තමයි අනිච්ච සංඥාව කියන එක.
අනිච්ච.
ඔව් අපි වරද්දගෙන තියනවා මේ වෙනස් වෙන එක බලන්න කිව්වයි කියලා. ඒ වෙනස් වීම නෙවෙයි ඒ කියන්නේ සමුදයයි අත්සංගමයයි බලන්න.
ඒ අනාත්ම ස්වභාවයක්මයි එතන බලන්න තියෙන අනිච්ච දුක්ඛ අනාත්මෙම නේද?
මෙහෙමයි මං ඔය දැන් ධම්ම අනාත්ම කතාවක් කිව්වා මම නම් ඔය වචනේ දැන්නේම නැහැ කතා කරද්දි.
ඒ කියන්නේ මට තේරුන්නේ අනාත්ම කියන එක
අනාත්ම ස්වභාවය බලනවා කියන්නේ මොකද්ද?
අනාත්ම කියන්නේ දාස් කරේ යන මේ පුද්ගල භාවය.
ඒ පුද්ගල භාවය නැති කරන්නේ යනවා ඉතින්.
දර කෙනෙක්.
ඔව් පුද්ගලයා නැති කරන මම ඉතුරු වෙනවා. අනාත්ම කරලාන්න ගියේ. අනාත්මය කියන එක පුද්ගලයා නැති බව අවබෝධයක් නිසා අපිට ඔක කරන්න පුළුවන් එකක් නෙමෙයි. දැන් පුද්ගලයා නැහැ කියේ කියා බලන්න කියොත් දෘෂ්ටිගත වීමක් වෙන්නේ.
දෘෂ්ටිගත. ඒක අවබෝධයක්.
ඒක අවබෝධයක්. ඒ අවබෝධය ආපු දවසට වචනේ දාන්නේ අනාත්මය බලන්න කියලා.
ඒකට විමුක්තියක් කිව්වත් හරිය නේද මේ මහත්. තාර තියෙනවනේ මොකද්ද විමුක්ති මොක තුනක් න කතා කරනවානේ.
නෑ නෑ එතන නෙමෙයි ඊට ගොඩක් මෙහා මේ කතා කරන්නේ.
මෙහා
දැන් මේ විමුක්ති කියන එක ඉතින් එක එක මට්ටමින් තේරුම් කරන්න පුළුවන්. දැන් ඔතනත් ඔය තාම කරන්නේ එක එක වචන දා ගන්නවා. ඔක දැනුමක් මිසක් දැක්මක් වෙන්නේ නෑ. වචන ටික පාඩම් කරගත්තට ඔක වැඩක් නැහැ. විමුක්තිය කියන්නේ මේකද මේකද කියලා ඒක හොයන එක නෙමෙයි. විමුක්තිය සඳහා තියෙන මාර්ගේ වඩන්න එතකොට විමුක්තිය අවබෝධ වෙයි. ඒ තමයි දැන් කායනුපස්සනාව කියන්නේ අජත්ත රූපයක් හරි බහිද්ද රූපයක් හරි තියෙනවා නම් තේරුම් ගන්න මං අනුපස්සන සම්පූර්ණ නැහැ. කියන්නේ
සම්පූර්ණ ප්‍රත්‍යක්ෂයක් එක.
අවහන් දැන් මේ බල්ලා පුරනකොට ඕගොල්ලන්ට මෙහි බල්ලෙක් සිහි වෙනවා නම් තියා ගන්න කායනුපස්සනාව තව වැඩිලා මදි.
ඒක හරි. බල්ලෙක් ඉන්න විදියක් නැහැ හරියට.
බල්ලෙක් ඉඳී මේ බාහිරේ ඉන්න එකක් නැහැ. දැන් මං ඉන්නත ඕගොල්ලන්
හරියටම වැඩිලා නම්
හරියටම වැඩිලා නම් සත්‍යයක් ඇහුණා සත්‍යයට අනුව කල්පනා කළා කල්පනා කරන
කෙනෙක් ඉන්නෙත් නැහැ එහෙමනේ
කල්පනා කරනකොට නෑ නෑ ඒ කෙනා ඉන්නවද නැද කියන එකට දාන්න යන්න එපා. ඔය වචනවල දැන් හරි බහිද්ද රූපයක් ආවනේ ආ බල්ලෙක් ඉන්නවා කියලා. දැන් ඒක බලන්න ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගමෝ කියන එක. අපිට අපි සමුදය බලන්නේ කොහොමද? දැන් බල්ලෙක් මෙහෙ ඉන්නවා කියලා හිතුණානේ නේද?
ඔව්.
අනේ බහිද්ද රූප ඒ රූපේ සමුදය හොයන්නේ කොහොමද කියලා කියන්න බලන්න. ඔව්. ශබ්දය ඇහුනේ මොන ආයතනේද? ආයතන ටික වෙන් කරන්න. එච්චරයි හරි ලේසි. එහෙනම් සෝත ආයතනයයි මන ආයතනයයි.
ඒ දෙකම එක පනව ගත්තේ.
එතකොට අපි දක්ෂ වුණොත් ආයතන දෙක වෙන් කරගන්න ඊළඟට ආයතනේ හැකියාව බලන්න. කනට පුළුවන් මොකද්ද? සද්ද සංඥාව දෙන්න විතරයි. හ්ම්?
ඔව්.
ඒකට සද්ද සංඥාවේ රූප නැහැනේ. සද්ද සංඥාවේ රූප නැහැ. රූප බවට පත් කළේ බල්ලෙක්ව හැදුවේ කවුද? කන නෙමෙයිනේ.
කන නෙමෙයි.
මනසෙන් නේද හදලා
තියෙන්නේ?
ඔව්. ඒක මනසෙන් හදපු ඒවා ඔය බාහිරේ තියෙන්න පුළුවන්ද? එන් තිබ්බේ අපේ ලෝකෙට අයිති පුරුද්දට. අර වතුරට එබෙන බල්ලාගේ මට්ටමට අපි ගියා නේද? හිතෙන් හදපු එක එළියේ තියෙනවා කියලා සිස්කල්.
ඔව්.
අන්න ඔය ඇත්ත පෙන්නලා දෙන්න පටන් ගන්න. එතකොට ඔක පේන වෙයි. එතකොට නුවණක් තියෙයි. ඔකත් පනෝගත් රූපයක් නේද මෙච්චර කල් පරිහරණය කළේ. කියන නුවණයි. යක්ති කාලේදී 50 ප්‍රතිපච්චපට්ඨිතා හෝති. එතකොට ඒ දෙය කරන්න ඕන. කායනුපස්සනාව වඩන්න ඕන. සමුදේ බලබලා ඉන්න ඕන.
ආ.
සමුදේ පෙන්වන්න ඕන ආයතන පැත්තෙන්. එතකොට Taman තුලින් හදන ලෝකයක් නේද කියලා ඔන්න නුවණක් එනවා. ඔය නුවණ එන තාක්කල් එළිය දෙයක් නැහැ කිව්වොත් දෘෂ්ටිය.
දෘෂ්ටිය.
ඔව්. ඒ නුවණ වොත් ඒක දෘෂ්ටිය නෙමෙයි පටිච්ච සමුප්පන්න බව දැකීමක්. පැහැදිලිද ඒක?
ඒක පැහැදිලි මහත්තයා.
හොඳයි එහෙනම් මේ දැන් ඇති නේද කතා කළා. තව ප්‍රශ්න තියෙනවා. අත්තරුවන් තරණයි හැමෝටම.
අත්තරුවන් තරණයි.
අත්තරුවන් තරණයි.